භාග්‍යවතුන් වහන්සේ නමදිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සර්ග මොක්කදං. ධම්මසවන කාලෝ අයං පතන්තා. ධම්මසවන කාලෝ අයං පතන්තා. ධම්මසවන කාලෝ අයං පතන්තා. ධම්මං චරේ සුචරිතං නුනන් දුචරිතං චරේ. ධම්මචාරී සුඛං සේති. අස්මින් ලෝකේ පරම් හිච. සාදු. විහාරාධිකාරී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝයා වහන්ස, ඒ වගේම විහාරස්ථානයට සම්බන්ධ ඒ කාන්තා සමිතිය නියෝජනය කරන පින්නතුනි, මේට දායකත්වයේ දරන පින්වත් අමිල සංජීව මහතා ඇතුළු දායක කාරක පින්නතුනි, අපිට ලැබුණු දුර්ලභම දේ මොකක්ද කියලා ඇසුවොත් අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපිට ලැබුණු දුර්ලභම දේ කුමක්ද කියලා අසුවොත් කියන්න තියෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ධර්මය. ඒ ධර්ම මාර්ගයේ අපි ලබලා තියෙන්නේ තාම ආරම්භයක් විතරයි. එහෙම නේද? එහෙමයි. කොච්චර දුර යන්න තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි ගැඹුරුයි. ඒ ගැඹුරු ගම්භීර ධර්මය මේ ආත්ම භාවයේදී, මේ ආත්ම භාවයේ ෂය වෙලා යන්න කලින් අපි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඒ මහන්සිය තුලදී අනුගමනය කළ යුතු කරුණු හතරක් තියෙනවා. ඒ ධර්මයෙන් සම්පූර්ණ වෙන්න අනුගමනය කළ යුතු කරුණු හතරක් තියෙනවා. දැනගන්න කැමතිනේ? කැමතියි. පළවෙනි එක තමයි පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන ලද කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වූ කල්යාණ මිත්‍ර ගිහි පින්වතෙක් වූ සොයාගත යුතුයි. පැහැදිලිනේ? දැන් පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න එක. කියන්නේ මග පෙන්වන්න, මග දන්න කෙනෙක් හොයාගන්න ඕන. මේක හරි අමාරුයි. ඉතින් කමක් නැහැ, දුර බැහැරක ඉඳලා හරි වීදම් කරලා හරි මහන්සි වෙලා හරි ගෙන්නගෙන අහන්න ඕන. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හරි අහන්න ඕන. දෙවෙනි කාරණේ තමයි අපි සද්ධර්මයේ ගැඹුරු හරයන් පිළිබඳව දේශනා කරන දේශනාවන් වලට අහුම්කම් දෙන්න. සද්ධර්ම ශ්‍රවණය. එහෙමත් නැත්නම් පොතපත කියවන්න ඕන. දැන් හොඳින් බණහන සිය දෙනෙකුට ස්වාමින් වහන්සේ නොමිලි පොත් 100ක් දෙනවා. හැබැයි හොඳින් බණහලා හරියට තේරුම් අරගෙන නුවණින් පිළිතුරු දෙන හැයට සිය දෙනෙකුට ස්වාමින් වහන්සේ පරිත්‍යාග කරන ග්‍රන්ථ 100ක්. එනිසා හොඳින් බණ ටික අහන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට වැදගත්ම කාරණේ මොකක්ද? හොඳට මේ කරුණු කාරණාවන් වල තියෙන ගැඹුර සොයා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ගැඹුරු කරුණු කාරණා සෑහෙන්න තියෙනවා. අපි සම්පූර්ණ ඒවයි අරුත් දැනගෙනද තියෙන්නේ? නෑනේ. අරුත් දැනගන්න ඕන, සෑහෙන්න තියෙන්න ඕන. අපි ධම්මපදයේ සම්පූර්ණ කියවල නැතුව ඇතිනේ. ගාථා කීයේද පාඩම්? 423ක් ගාථා තියෙනවා. දැන් අපි නම් ඉතින් පොඩි කාලෙම ඔය ගාථා ඔක්කොම ලොකු හාමුදුරුවන්ට කටපාඩම් දුන්නා. ඔය ඇත්තන්ට ලැබුණේ නෑනේ නේ? ඒකනේ. ඉතින් සතර සතිපට්ඨානේ කටපාඩම් දෙනවා. තව ඉතින් පන්සල් පොත් ගොඩාක් තියෙනවා නේද? ඒ ඔක්කොමත් කටපාඩම් දෙනවනේ පොඩි හාමුදුරුවෝ. යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එහෙම කටපාඩම් දුන්නත් අපි ඒව ගැන ගැඹුරින් හිතන්න නැත්තම් කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ හිත දහමට අනුව වෙනස් කරගෙන දුකෙන් ගැලවෙන්න අපි මහන්සි වෙන්න ඕන. දුකෙන් ගැලවෙන්න මහන්සි වෙන්න ඕන. ඔය ඇත්තන්ට දුකක් තියෙනවද? දුකක් තියෙනව නේද? තියෙනවා. මොකක්ද? ලෙඩ රෝග වෙයි කියලා දුකයි. මරණ බය දුක තියෙනවා. අපේ හිත මිත්‍රය, මව්පියෝ, වැඩිහිටියෝ මැරෙයි කියලා දුකයි. අපි මැරෙයි කියලා බයයි නේ. හරි පරිස්සමෙන් ඉතින් හොරාතුරන්ගෙන් පරිස්සම් වෙනවා. නොයෙකුත් නොයෙකුත් විදියට පරිස්සමෙන් තමයි කාලය ගත කරන්නේ. අපිට ලැබිලා තියෙන ආත්මය තමයි ආත්ම ගොඩාක් තියෙනවා. ගේම්බෝ, ඇටි ගේත්තෝ, ඌනෝ, කැරබෝත්තෝ ආදී වගේ ආත්ම ගත්තාම මෙහෙම මෙහෙම ඇවිල්ලා වටින කියන සක්‍රීය නුවණක් තියෙන බොහොම හොඳ ඉන්ද්‍රියන් පිහිටලා තියෙන හොඳ ආත්ම භාවයක් ලැබුණා. මොකද්ද මේ ආත්ම භාවය කියන්නේ? මානුෂ ආත්ම භාවය ලැබලා තියෙනවා. ඒකට හම්බ වෙනවා ලයිසන් එකක්. එහෙම නැත්තම් වීසා එකක්. අවුරුදු කීයකටද මනුස්ස ලෝකෙට ආවේ? අවුරුදු කීයකට වීසා ගහලද? 100ක උපරිමයකට යටත්ව කියලා අපි දාම හොරෙන් ඉන්න පුළුවන්. 102ක් 3ක් කාට හරි හොරෙන් ඉන්න කට්ටිය නැත්තම් ඉතින් 100ක උපරිමයකට යටත්ව. මෙතන නෑ නේද 100ක් වෙච්ච කෙනෙක්? නෑනේ 100ක් වෙච්ච කෙනෙක් නෑ. 100කට උපරිමයකට යටත්ව මෙන්න ඇවිල්ලා ඉන්නවා අපි. දැන් ඔය ගැන හිතන්න ඕන. දැන් මේ කියන්නේ භෞතික ජීවිතයේ සම්බන්ධ දෙයක් නෙමෙයි. හරි හම්බ කරන්න එපා කියලාවත්, ගෙවල් ලස්සනට හදන්න එපා කියලාවත් නෙමෙයි. ඒව හයව කරන්න ඕන. මේ වෙනම දර්ශනයක් ගැන කතා කරන්නේ. මොකක් මොන පිළිබඳවද? මනස පිළිබඳව. දැන් පැහැදිලි නේ? එතකොට මේ භෞතික දේවල් ඇති වුණා නැති වුණා කියලා එහෙම නිවන් දකින්න බෑ. දැන් අපි හිතමු භෞතික දේවල් නැත්තටම නැති හිඟන මිනිස්සෙක් කියලා. එතකොට යාර නිවන් දකින්න ලේසිද? බෑ. ඒව නැත්තම් භෞතික දේවල් මුකුවත්ම නැති වැද්දෙක් කියලා හිතමු, නිවන් දකින්න පුළුවන්ද? බෑ. භෞතික දේවල් තිබුණත් බෑ, නැතත් බෑ. ඒ කියන්නේ තිබුණත් ඒකේ වැඩකුත් නැහැ, නැතත් ඒකේ වැඩකුත් නැහැ. ඒව උපකාරක වෙන්නේ බාහිරයට පමණයි. ඒකේ පරමාර්ථය නැහැ පින්නතුනේ. ඒ නිසා ඒක සම්මුතියක්මයි නේ. ඒ නිසා ඒක ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. උපකරණ රස්සාව මේ විදිහට කරන්න, ඒක දියුණු කරගන්න. උපකරණ වෘත්තිය ඒක ලස්සනට නිර්මාණශීලීව කරලා ඒක දියුණු කරගන්න බණ ටික අහන්න. පැහැදිලිනේ? ඔව්. දැන් පින්නතුන් ධර්මය හොඳට ශ්‍රවණය කරන මාර්ග තියෙන්න ඕන. ගොඩක් අය ඉතින් බෞද්ධ නාලිකාවල් වලින් බණ අහන අය වෙන්නේ නැති නේ. එහෙම අහනවනේ. ඔව්, ගුවන් ඉදිරි රේඩියෝකින් ධර්මය අහනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව තවත් තියෙනවා ඉතින් තාක්ෂණික ක්‍රමවේද තියෙනවා නම් ඒවා ඔස්සේනුත් බණ අහන්න පුළුවන්. හොඳයි. දැන් අපි ගැන කල්පනා කරමු. අපි ගැනම කල්පනා කරමු. මේ බඹයක් පමණ ශරීරය තුලින් තමයි ලෞතුරා බුදු කෙනෙක් බණ කියන්නේ. හැමෝගෙම අතින් බඹයක් මැනලා උස බැලුවාම තමන්ගේ උස ඒක තමයි නේද? උස බනින්න ඕන නම් බඹයක් මැන්නාම උස ඒක තමයි. මේ බඹයක් පමණ ශරීරයේ තියෙනවා ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? ඉන්ද්‍රියන් 6යි. 6 කියමු බලන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හතක් තියෙනයි නැද්ද මෙතන? කවුරුත් නැද්ද? හතක් ඇති කරගන්න පුළුවන්. ඒකට කියනවා අතීන්ද්‍රිය ඥානය. මොකද්ද කියන්නේ? අතීන්ද්‍රිය ඥානය. හතක් තියෙන අයත් ඇති කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ හත්වෙනි එක ඇති කරගන්න තමයි බණ ධර්ම දේශනා කරන්නේ. දැන් බලන්න ඥාන ගත්තාම තියෙනවා ඉන්ද්‍රිය ඥානය. කියන්න බලන්න, ඉන්ද්‍රිය ඥානය. ඊළඟට බලන්න ආර්ය ශ්‍රාවකයන්ට, බුදුවරුන්ට, රහතන් වහන්සේලාට තියෙන ඥානයට කියන ලෝකෝත්තර ඥානය. ලෝකීය ඥානය, ලෝකෝත්තර ඥානය. දැන් අපිට නැත්තේ මොකද්ද ওই දෙකෙන්? ලෝකීය ඥානෙ තියෙනවා නේද? ඇසෙන් ගත්ත, කනෙන් ගත්ත, ඉන්ද්‍රියන් සයින් සඩහයතන වලින් ගත්ත ඥානෙ තියෙන. එතකොට ඒකට කියනවා අපි ලෝකීය ඥානය. ලෝකීය ඥානෙ තියෙනවා. අපිට නැත්තේ ලෝකෝත්තර ඥානය. දැන් අපි ලෝකෝත්තර ඥානය කොහොමද උදා කරගන්නේ කියලා බලන්න ඕන. පින්නතුනේ මේ ඉන්ද්‍රියන් වලින් අරගෙන තියෙන දේවල් වල තියෙන නිස්සාරත්වයක්, මිරිඟු සහිත ස්වභාවයක්, මුලාකාරී ස්වභාවයක්, මායාකාරී ස්වභාවයක්, අනර්ථකාරී ස්වභාවයක් මනාකොට අවබෝධ කරගන්න කෙනාම මේ ලෝකෝත්තර ඥානයට පිවිසෙනවා. හිත කියන්නේ මායා. හිත කියන්නේ මායා. දැන් බලන්න මෙතන යම් තා පිරිසක් ඉන්නවා නම් 100ක් 200ක් හරි 3400ක් හරි ඉන්න පිරිසක් 1000ක් 2000ක් හරි ඉන්න පිරිස ගත්තහම ඒ ඉන්න ඔකෝම පිරිසට තියෙන්නේ මනෝලෝක එකක්ද 1000ක්ද? 1000ට 1000ක් තියෙනවා. ඒ දහස් දෙනාටම තියෙන්නේ එක ප්‍රශ්නයක්ද? දහසක් ප්‍රශ්නද? දහසක් ප්‍රශ්න විවිධයි. එතකොට ඒ ඇත්තන්ගේ ඇදහිීම, විශ්වාසය එක හා සමානද? නෑ, විවිධයි, විෂමයි. එහෙමනම් අපි එක කෝණයකින් තමයි මේ ලෝකෙ දිහා බලන්නේ. ඒකට කියනවා මමායනය. මොකද්ද කියන්නේ මමායනය? මමත්වය කියලත් කියනවා. මමත්වය කියලත් කියනවා. තහ වචන ඇත්තම සක්කාය දිට්ඨි. මොකද්ද මේ සක්කාය කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන මගේය කියලා, මගේ ආත්මය කියලා හදාගත්ත ස්වභාවයට කියනවා සකාය. සක්කාය කියන්නේ මයි බොඩි නේද? මගේ ශරීරය. මගේ ශරීරය කියන හැඟීමක් තියෙනවා, මගේ මනස කියලා හැඟීමක් තියෙනවා, මගේ සංවේදනා කියලා හැඟීමක් තියෙනවා. දැන් ඔබේ හිතට සතුටක් දැනෙනවා. එතකොට හිතන්නේ මොකද්ද? මගේ සතුට. හිතට දුකක් දැනෙනවා. කොහොමද හිතන්නේ? මගේ දුක. හිතට බයක් දැනෙනවා. මගේ බය. ඊළඟට හිතට දැනෙන ඕනම දෙයකක් දෙයකට කියනවා මගේ සිත. මගේ සිත. ඊට පස්සේ මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ සිත. ඔන්න සක්කාය. සක්කාය. එතකොට මේ පුජ්ජලමානයක් තමයි තියෙන්නේ කියලා දැන් තේරුම් ගත්තද? පුජ්ජලයක් වශයෙන් එක්තරා විදියකට ලෝකෙ දිහා බලනවා. එහෙම බල බලා ඇලෙනවා, ගැටෙනවා. ඇලෙනවා, ගැටෙනවා. අපි ජීවිතේ පුරා දැන් බලන්න, ඇලෙන්න කාරණා 1000ක් ඔළුවේ තියෙනවා. ගැටෙන්න කාරණා 1000ක් ඔළුවේ තියෙනවා. දැන් ඔළුවට නිදහසක් තියේද? නැහැ. ඇයි මේ ඇලෙන්නේ? ඇයි මේ ගැටෙන්නේ? දෘෂ්ටි නිසා. පොඩ්ඩක්වත් ඉන්න බෑ. මේ ඇලෙනවා, මේ ගැටෙනවා දෘෂ්ටි නිසා. දෘෂ්ටි නිසා ගැටෙනවා. දිට්ටි විසුද්ධියක් ඇති කරගන්න බුදුහාමුදුරු දේශනා කළා. ඒ කියන්නේ දෘෂ්ටි පිරිසුදු කරගන්න ඕන. දෘෂ්ටි සුද්ධි කර සුද්ධ කර ගන්න ඕන. මනස පිරිසුදු කර ගන්න ඕන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මානසික ස්වභාවය පිරිසුදු කර ගන්න ඕන. පිරිසුදු කරගත්තාම තමන්ටත් සතුට, අනිත් අයට දුකක් දෙන්නේ නැහැ. අපි පීඩණයකට හසු වුණාම අපි මොකද කරන්නේ? අපි දුකක් විඳිනවා, අනිත් අයට දුකක් දෙනවා. මේ ගම්මානේ අය ස්වභාවයෙන්ම පෝසත් අය. ස්වභාවයෙන්ම පෝසත්. ඇයි කියන්නේ? පිරිසිදු වතුර තියෙනවා. ස්වභාවයෙන්ම පෝසත්. පිරිසිදු වාතය තියෙනවා. ස්වභාවයෙන්ම පෝසත්. නගරයට වඩා පිරිසිදු ආහාර පාන ආදී ඕනම් හදාගෙන වගා කරගෙන කන්ට බොන්න පුළුවන්. පිරිසිදු ආහාර පාන ආදී තියෙනවා. ඒ වගේම දැඩි රස්නේ නැති නිසා AC මැෂින් නැතුවට කමක් නැහැ. දැඩි සීතල නැති නිසා හීටර්ස් නැති වුණාට කමකුත් නැහැ. රත් කරන උණුසුම් කරන ඒවා ඕනත් නැහැ. ගහක් යට වාඩි වුණා, වාඩි වෙන්න පුළුවන්. දැන් වෙන රටකට තියෙනවද ওই පහසුකම්? ඒක කාලයකට එක විදියක්, තව කාලයකට තව විදියක්. ඉතින් අපි ස්වභාවයෙන්ම මහා පෝසත්කමක් දරාගෙන ඉන්න පිරිසක්. ස්වභාව ධර්මයෙන්ම පෝසත්. දැන් අපිට අඩු මොකද්ද? සද්ධර්මය විතරයි. සද්ධර්මයේ අපි හරියට තේරුම් ගත්තොත් මේ ජීවිත ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. අපි මේ හැම දෙනාම පාරමිතාවක් පුරන්නේ තුන්තරා බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පාරමී පුරනවා. මොනවද නිවන් දකිනව නම් දකින්න තියෙන බෝධි තුන? සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, මහරහත් බුද්ධත්වය, අනුබුද්ධත්වය කියන අවස්ථාව. ඒක අනුබුදු කියලා, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ නේද? එතකොට මහරහත් භාවය කියන්නේ බුදු බවක්, අනු බුදු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුව ගමන් කරලා ඒ බුද්ධඥානය තේරුම් ගත්ත උතුමන්ට කියනවා අනුබුදු. දැන් මේ ජීවත් වෙන කාලයේදී සතර අපායෙන් නිදහස් වෙන්න වැඩ කරගන්න ඕනේ කියලා හිතන අය අත උස්සන්න බලන්න. බොහොම හොඳයි. ඒක මනුෂ්‍ය ආත්මේ රැක ගන්න ඕනයි, සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට මේ හිත තමයි තියෙන්නේ. අපායට හිත ප්‍රගුණ කරනවද, දිවි ලෝකෙට හිත ප්‍රගුණ කරනවද? ඊළඟට මම මේ ආත්ම භාවයේදීම මාර්ගඵලයක්, ධර්මයක්, නිවනක් අවබෝධ කරගන්න ඕනේ. ඒක මට පුළුවන් වේවි කියන විශ්වාසයක් තියෙන අය බලන්න උසන්. ඒකටත් බොහොම හොඳ පිරිසක් ඉන්නවා. බොහොම හොඳයි. හරි. දැන් එහෙමනම් අපි මේ ධර්මයට ඇහුම්කන් දෙන්න ඕන තරහ ගන්නෙ නැතුව. තරහක් ආවොත් ඒක තමන්ගේ වැරද්දක් හැටියට තමන් දකින්න පුරුදු වෙන්න ඕන. දැන් අපි දකින්නේ අපිට තරහක් ආවම ඒ තරහ අපේ වැරද්දක් කියලාද දකින්නේ, අනුන්ගේ වැරද්දක් කියලාද? අනුන්ගේ වැරද්දක් කියලා නේ. තරහක් ආවහම අපි හිතන්නේ ඒක අනිත් කෙනාගේ වැරද්ද, ඒකයි මට තරහ යන්නේ කියලා. නෑ, ඒක තමන්ගේ දෝෂයක්. තේරුණානේ? තමන්ගේ දෝෂයක් ඒක. අනිත් කෙනාගේ දෝෂයක් එහෙම නෙමෙයි. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. හොඳයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානම චූඩා මාණික්කය තමයි නිර්වාණය. මොකද්ද නිර්වාණය? නිර්වාණය කියන වචනේ තේරුම මොකද්ද කියලා පින්නතුන් දන්නවද හරියටම? නිර්වාණ කියන එකේ අදහස් වෙන්නේ බැඳීම් නැති කියන එක. වාණ කියන්නේ බැඳෙනවා. යම් කිසි බන්ධනයක්, බැම්මක්, ආවරණයක් වැනි දෙයක් වාන. නිර්වාණ බැමි නැති, බන්ධන නැති ඥාන දර්ශනයක්, සිතක්. මේක උදාකර ගැනීම සඳහා සංයෝජන කීයක් දුරු කරන්න තියෙනවද? සංයෝජන 10ක් තියෙනවා. ඒකෙන් පළමු අමාරුම සංයෝජනයක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? මොකද්ද පළවෙනි සංයෝජනේ? සක්කාය දිට්ඨිය. හැමෝටම තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මහසෝන් දිෂ්ටිය ඒකක් තියෙන්න පුළුවන්. ගමේ අයට එහෙම කළු කුමාර දිෂ්ටියත් ඇටිලා තියෙනවද? ඈ, දැන් කුමාරවරු ඔක්කොම සුදු නිසා දැන් කළු කුමාර නෙමෙයි සුදු කුමාර දිෂ්ටිය වැටෙන්නේ. එතකොට මේවටත් කියන්නේ දිට්ටි. හරි ලස්සන වචනයක් නේද? සීරියකාගේ දිෂ්ටිය, මාසෝනගේ දිෂ්ටිය, මෝහණීගේ දිෂ්ටිය, සක්කාය දිට්ටිය, දිෂ්ටිය. මොකද්ද දැන් හැමෝම පින්නතුනේ මේ දිෂ්ටියෙන් පෙළෙනවා. තොවිලයක් නටන්න වෙනවා අයින් කරන්න. මොන දිෂ්ටියෙන්ද වෙලෙන්නේ? සකාය දිෂ්ටියෙන් පෙළෙනවා නැද්ද? මම කියන ආතුරයට බැනවැදීමක්, චෝදනා කිරීමක්, නින්දා කිරීමක්, අපහාස කිරීමක්, අලාභ කිරීමක් කළොත් ඒ යකා කොහොමද නැගිටින්නේ? යක්ෂයෙක් වගේ දත්මිටි කාගෙන, කොස්ස ඉදල පොළු කැටි අතට අරගෙන. කවුද මේ මොන දිෂ්ටියද නැගිටින්නේ? සක්කාය දිට්ඨිය, ආත්මීය දිෂ්ටිය. මේ ආත්මීය දිෂ්ටිය බොහෝම වැරදි විදියට හිතන්නේ. ඒ වැරද්ද අපි හදන්න ඕන අපේ මනසේ. අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්න ගමන්. බලන්න හුස්මට අවධානය යොමු කරන්න. අපේ මනස හිතනවා දනේ මම මේ ඔක්සිජන් වලින් මේ ගහකොළට පින් සිද්ධ වෙන්න ඔක්සිජන් වලින් ජීවත් වෙන්න කියලා හිත පිළිගන්නවද? එහෙම හිතන්නේ නැහැ. හිතට තේරුම් කරලා දෙන්න සිහිය උපදවා ගන්න මම හුස්ම අරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා හිත සංසිඳෙනවා. දවස පුරාම අපි ජීවත් වෙන්න වතුර බීලා වතුර ලීටර් 5ක් 6ක් බීලා හිතුවද අපිව ජලයට අයිති කියලා? නෑ, තනියෙන් මේ යන්නේ මම, මේ ඉන්නේ මම. එහෙම නේද හිත වැඩ කරන්නේ? සම්පූර්ණ වැරදි. හිරුගේ ආලෝකය නිසා, ඒ එළිය ලබලේ උණුසුම නිසා අපි ජීවත් වුණා. හිතුවද අනේ මගේ ජීවිතේ හිරුටත් අයිති කියලා? නෑ. හිතන්න පුරුදු වෙන්න ඕන මාව හිරුට අයිති. මහ පොළොවේ සාරේ ආහාර බවට පත් කරගෙන මේ මහ පොළොවේ ඇවිදගෙන ගිහිල්ලා මේ මහ පොළොවේ තිබුණු අල බතල මඤ්ඤොක්ක ටික මේකට ඔබාගෙන දැන් කිලෝ 50 60 70 80 90 100 දින ඇත් ඉන්නවත් දන්නේ නැහැ. මෙන්න ශරීරේ බර කරගත්තා. හිතනවද මේ මහ පොළොවේ පස් ගොඩක් මේ ඇවිදින්නේ කියලා? හිතන්නේ නැහැ. තනියෙන් මේ ඉන්නේ මම. මේ නිපුජ්ජලය කියලා හිතනවා. එහෙම හිතලා මේ පුජ්ජලයා වෙනුවෙන් කොච්චර වැඩ කරනවද? හොරකම් කරනවා, බොරු කියනවා, වංචා වැඩ කරනවා, කපටිකම් කරනවා. මේ අය කරන්නේ මිනිස්සු කරනවද නැද්ද? කරනවා. මේ ඔක්කොම කරන්නේ ඇයි? මම කියන වෙනුවෙන්. අවසානයේ කිසිම කෙනෙක් නොහිතන දෙයක් මනුෂ්‍යයට සිද්ධ වෙනවා. මොකද්ද? මරණය. සියල්ල දාලා යන්න වෙනවා. ගෙනාපු දේ පමණක් ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. මොනවද ගෙනන්නේ? කුසල කුසල් පෙර භවයේදී විච්චේව අරන් ආවා. ඒක විපාක ටික ගෙව්වා. සමහර වෙලාවට අකුසල් විපාක ගෙව්වා. සමහර වෙලාවට කුසල විපාක ගෙව්වා. ඊළඟට මෙහෙනුත් ආයි මල්ලට ටිකක් දාගත්ත. කුසල විපාකට හිකුත් මල්ලට දාගත්ත. අකුසල විපාකට හිකුත් දාගත්ත. ලේසි නෑ. ඒ මල්ලත් දාගෙන පරණ මල්ලට තියෙන දේවලුත් ටිකක් ගෙවලා දාලා අලුත් මල්ලකුත් එකතු කරගෙන ආයි මල්ලක් ලෑස්ති කරගෙන මේ කෙනා යන්නයි සංසාරේ ලෑස්ති වෙන්නේ. කාගේ මල්ලද මේ? ජූතක බමුණගේ මල්ල. හැම දෙයක්ම කෑදරයිනේ. කෑදර කමින් පුරව ගන්න දේවල් වලට කියන්න තියෙන්නේ ජූතක බමුණගේ මල්ල. ජූතක බමුණගේ මල්ල. ඉතින් අපි හොඳට තේරුම් කර ගන්න ඕන අපි සියලු දෙනාම ඉක්මනින් මෙන්න මේක හොඳට තේරුම් ගන්නකොට මරණානුස්සති භාවනාව තප්පරයෙන් වැඩිනවා. තේරුණානේ? ලොකු වෙලාවක් කියන්නේ තප්පරෙන් මරණානුස්සති භාවනාව වැඩෙනවා. ටක් ගාලා මෙන්න මේක මෙනෙහි කරන්න. මම 2100 වෙනකන් ජීවත් වෙන්නේ නැහැ. අපි මේ ධර්මශාලාවේ 2100 හම්බ වෙලා බණක් කියමුද? 2018යි. 2100 දී හම්බ වෙලා බණක් කියමු අපි. දැන් මොකටද අපි මේ කේන්ති ගන්න? හැම දෙයකටම සමාව දෙන්න බැරිද? හැම දෙෙම මනසින් අතහැරලා දාන්න බැරිද? පුළුවන්. එහෙනම් අත්හරින්න. අත්හරිනවා කියන්නේ ඔබේ ගෙදර තියෙන දේ පන්සලට ගෙනල්ලා තියනවායි කියන එක නෙමෙයි. පන්සලේ තියෙන දේ පිටපැත්තකින් ගෙනිලා තියනවායි කියන එක නෙමෙයි. මේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහය අත්හරිනවා. පරිහරණය සඳහා ගෙදර හිරමනේ හට්ටි වලන් ටික ගේ දොර යාන වාහනේ ඉඩම කඩම තිබුණාවි. ඒක මහ පොළොවේ. දැන් පින්නතුන්ගේ තියෙන දේ මගේ පන්සලෙන් ගෙනල්ලා තිබ්බයි කියලා එහෙම අත්හැරෙන්නේ නැහැ. ඒක මනසින් අතහැරියාම ඒක කොහේ තිබුණත් ඒක පොළොවට අයිති දේ පොළොවේ. තේරුණා නේද? දැන් අපේ පන්සලේ තියෙන දේ පින්නතුන්ගේ ගෙදර ගෙනල්ලා තිබ්බත් ඒක අයිති ස්වභාව ධර්මයට. පින්නතුන්ගේ ගෙදර තියෙන දේ පන්සලේ ගෙනල්ලා දැම්මත් ඒකයිදි ස්වභාව ධර්මයට. අපි අත්හරින්න ඕන කොතනින්ද? මනසින්. පන්සලෙන් ගෙනල්ලා තිබ්බයි කියලා හිතෙන් අත්හැරෙන්නේ නෑ. හොඳට මතක තියාගෙන ඉන්නේ දීපු දාන ග්ලයිස්තුයි දීපු පරිත්‍යාග ටිකයි. ආවේ නැති දවසට දෙයි කපනවා මං හොඳට කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. එතකොට අපි මේ ලෝකේ ලෝභය මුල් කරගෙන අත්හැරීම් එහෙම කරන්න යන්න හොඳ නෑ. බොහොම අත්හැරීමෙන් බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් අනාගත බලාපොරොත්තුකින් තොරව තමයි කටයුතු කරන්න ඕන. එතකොට තමයි මනස හොඳ පවුපුරව ගන්න හොඳ නෑනේ පන්සලට ඇවිල්ලා නේද? ඔව්, හිතේ පින පුරව ගන්න. හැබැයි පිනත් සංකාරයක්, පිනට වහල් වුණොත් මහත්ඵල මහනිසංස වෙන්නේ නෑ. පිනත් දන් දුන්නොත් තමයි මහත්ඵල මහනිසංස වෙන්නේ. ඔබ කරපු සියලුම පින් ටික පවු නම් එපා, පවු ගන්නෑ. ඔබ කරපු සියලුම පින් ටික මං ඉල්ලනවා. අනේ මට දෙන්න පොඩ්ඩක්වත් අඩු කරන්න නැතුව ඔබ දීපු අට පිරිකර, සිවුරු පිරිකර දාන, ඊට පස්සේ කටින පින්කම් දාන, වැඩිහිටි දාන, කිරියම්ම දාන, පවු ටික තියාගන්න. පින් ටික විතරක් මට ඔක්කොම දෙන්න කියලා කිව්වොත් දෙනවද? තියනවත් දන්නේ නැද ඉන්න නේද? ඉස්සෙල්ල බලන්න ඕන පවස් එකේ තියනවද පින් කියලා. හරි, පවු ටික ඉල්ලුවොත් කවුරු හරි, මට නම් එපා, කවුරු හරි ඉල්ලුවොත් එන්න සන්තෝෂෙන්ම, අනේ ඉතාම සන්තෝෂෙන් දෙනවා, ඉතාම සන්තෝෂෙන් දෙනවා. මේ හිතේ තියෙන ප්‍රශ්නයක් මේ කියලා දෙන්නේ පින්නතුනේ. පුණ්‍යාභි සංඛාරා අපුණ්‍යාභි සංඛාරා. මේ සංස්කාර දෙකක් හොඳයි හොඳයි කියලා රැස් කරනවා, නරකයි නරකයි කියලා රැස් කරනවා තමන්ගේ දෘෂ්ටියට අනුව. ඒක නිසා මෙතන ජීවත් වෙනවා මමත්වය, මමායනය, සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය කියන ස්වභාවයක්. මෙන්න මේ ආත්ම දෘෂ්ටික ස්වභාවය පින්නතුනි මහා පුදුම විදියට පීඩා පමුණවන. ආත්ම දිට්ඨික ස්වභාවය මහා පුදුම විදියට පීඩා පමුණවන වෙලාවකට අනේ මට මුකුත් නෑ කියලා පීඩාවට. සමහර වෙලාවට අදිමානය මට බොහෝ දේ ඇතය. සමහර වෙලාවට පොඩි නින්දාවක් අපහාසයක් වුණාම මං කොහොමද සමාජයට පුහුණ දෙන්නේ කියලා බාල්කයක් බල්ල බෙල්ල වැල්ලා ගන්නවා. ඇයි? හරි ලැජ්ජයි. මේ ලැජ්ජ තියෙන්නේ කාටද? සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. සමාජයට මුහුණ දෙන්න බෑ කියන ලැජ්ජාව තියෙන කාටද? සක්කාය දිට්ඨිය හිර වෙලා, තද වෙලා, මට මුහුණ දෙන්න අමාරුයි කියලා බල්කයක් හොයලා බෙල්ල වැල්ලා ගන්නවා. සක්කාය දිට්ඨිය නැති කෙනෙක් නම් අර බුදු කෙනෙක් වගේ ගල් මුල් වලින් පහර දෙනවා, නිඳා කරනවා, බැන වදිනවා, වසලයා කියනවා, පිස්සා කියනවා නේද? බුදු කෙනෙකුට කොච්චර නිග්‍රහ කළාද? ඒව මැදින් බුදු කෙනෙක් hina වෙවි වඩිනවා. ඔබට පුළුවන්ද? බෑ කියලා හරියන්නේ පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ හිත පිරිසුදු වෙන්න ඕන. හිත පිරිසුදු නැති කෙනෙකුට ඒක කරන්න බෑ. තමන් නිර්දෝෂී කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ආත්ම ධෛර්යය, ආත්ම ශක්තිය තියෙන්න ඕන. ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, පඤ්ඤා, මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩෙන්න ඕන. එතකොට පින්නතුන්ගේ ආත්ම ධෛර්යය, ආත්ම ශක්තිය, ආරද්ධ වීරිය, සතර සම්‍යක් ප්‍රධානයන් වැඩිලා ශක්ති සම්පන්න වෙනවා. හිත පිරිසුදු වෙන්න කලින් මම අහන්නම්, ඔබේ ගේ නිර්මාණශීලීද පිරිසුදුද? හිත පිරිසිදු වෙන්න කලින් ගේ හොඳට පිරිසිදු වෙන්න ඕන. තේරුණා නේද? ගේ අපිරිසිදු නම් හිත පිරිසිදු වෙන්නේ නැහැ. හිත පිරිසිදු වෙන්න කලින් ගත පිරිසිදු වෙන්න ඕන. දත් ටික මැදලා, කොණ්ඩෙ වීරලා, කොණ්ඩෙ කපලා, පිළිවැලට කරලා, බලුවන් නම් මේකප් එකේ හුද්දාගෙන ඉන්න. පිරිසිදු වෙන්න ඕන. ඊට පස්සේ යනවා හිතට. දැන් තමයි කාටවත් පේන්නේ නැහැ කියලා හිතන හිත හදා ගන්න. අපි හිතන්නේ කාටවත් මගේ හිත පේන්නේ නැහැ කියලා නේද? බොරු. කාටත් තම තමන්ගේ හිත පේනවා කියලා හිතන්න. හිත තියෙන්නේ වීදුරු බෝලයක් ඇතුලේ කියලා හිතන්න, වීදුරු කුටියක් ඇතුලේ කියලා හිතන්න හිත තියෙන්නේ. බුදු කෙනෙක් ඔබ ඉස්සරහට ආවොත් බුදුහාමුදුරන්ට ඔබේ හිත පේනවද නැද්ද? බුදුහාමුදුරු ඉස්සරහට එනකොට ඇත්තෙන්ම ඉස්සරහට බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා බුදුහාමුදුරු සරණ ගිහිල්ලා බුදුහාමුදුරු පිටිපස්සෙන් යයිද නැත්තම් මගහැරලා යයිද? හිතේ පෙන්වන්න බැරි දෙයක් තිබුණොත් නම් මගහැරලා යාවි. ඇත්තෙන්ම ඔබේ හිතට එබිල බලලා බුදු කෙනෙක් එබිල බලන්න ලෑස්ති වුණොත් ඔබ ලෑස්තිද බුදුහාමුදුරුවන්ට මගේ හිතේ හැම තැනක්ම ඔබ වහන්සේ පරීක්ෂා කරලා බලන්න කියලා විවෘත කරන්න කැමතිනේ? හංග ගන්න දේවල් නැහැ. දැන් අපි ගෙදරක දිනනෝ හංග ගත්ත වහගත්ත කාමර තියෙනවා. කර්ටන් ඇදලා දොරවල් වහලා වහගෙන ඒක කාටවත් පෙන්වන්න බෑ. දැන් බුදු කෙනෙකුට වහගත්ත කාමරයක් තියෙනවද? ඈ පව් කාමර ඒවා මේවා තියෙනවද? නැහනේ. ඈ උපායශීලී කාමර, කපටි වැඩ කරන කාමර, ඈ එහෙම දේවල් තියෙනවද? එහෙම දේවල් තියාගන්න බෑ. මනස විවෘත කරගන්න ඕන, නිදහස් කරගන්න. ඒ කියන්නේ ඔබේ මනසේ හැම තැනක්ම අපි මේ භාවනා කරන්න ගියාම කියනවා බුදුරජාණන් වහන්සේට මගේ සිත, කය, වචනය තුන්දොර පූජා කරමි, පූජා වේවා කියලා කියනවා. කියන බලන්න, මාගේ සිත, කය, වචනය බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා. දැන් ඔබ බන්දේසියක තියලා ඔබේ සිත මෙහෙම බුදුහාමුදුරන්ට ආදරෙන් පූජා කරනවා. ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දෙන ප්‍රතිචාරය මොන වගේ වේද? ඔබේ හිතේ ගඳ ගහන කෙලෙස් තිබුණොත් බුදුහාමුදුරු නහය වහගෙන කියයි, මේක ඉක්මනින් ගන්න බැත්තකට. මේක ගඳ ගහන හිතක්. දුෂ්ට හිතක්. නරක හිතක්. කුණු ගොඩක්. මේක ගන්නව පැත්තකට. එහෙම කියයිද? එහෙම කියන එකක් නෑ. කියන්නේ අත්තරන් හදවතක් තියෙනවා. එහෙමත් නැත්තම් ඔබ උපාසකේ උපාසිකාවනි, ඔබ බොහෝම හොඳට හෘද සාක්ෂියට එකඟව ඔබ කාටවත් වෛර කරලා නෑ, ක්‍රෝධ කරලා නෑ, උගුල්ලටවල නැ, නිග්‍රහ කළ නැ, නිඳා කළ නැ, අනුන්ගේ කුණු ගොඩවල් නගර සභාවේට ඇට්ටරේ වගේ පුරෝගන නැ. ඔබ ලස්සනට හිත පරිස්සම් කරගෙන දිනනවා. හැමදාම හිත පිරිසුදු කරගෙන හොඳින් පරිහරණය කරලා දිනනවා. හරිම ෂෝ කියලා කියයිද? නම් බලන්න පුළුවන්, ඇත්තටම පුළුවන් බුදුහාමුදුරන්ට මෙහෙම අපේ මේ හිත පූජා කරමි, පූජා වේවා කියලා කිව්වහම ඇත්තෙම බුදු කෙනෙක් මේක දුන්නහම නාහි වහගනේද, ප්‍රශංසා කරයිද? දැන් ඔබ තේරුම් කරගන්න බුදු කෙනෙකුට පූජා කරන්න පුළුවන් විදියට මගේ හිත හදාගන්න ඕන කියලා. ඒක හදාගන්න පින්නතුනි මේ ගෙදර නිකන් ඉඳලා හරි වැඩ කරන්නේ නැතුව ඉඳලා හරි කටයුතු කළා නෙමෙයි, මේ කරන වැඩ නිර්මාණශීලීව කාර්යක්ෂම හොඳින් කරමි, ව්‍යාපාරේ හොඳින් කරමින්, රස්සාව හොඳින් කරමින්, වෙළඳාම හොඳින් කරමින් තමයි තමන්ගේ හිතත් පිරිසුදු කරගෙන දියුණු කරගෙන යන්නේ. හොඳයි. දැන් නිවන් දකින්න කැමති අයනේ මෙතන ඉන්නේ. නිවන ගැන හරියට අවබෝධ කරගන්න පෙන්වුවොත් නිවන් දකින්න සූදානම්ද? කොබල නැත උසන්න. හොඳයි, සාදු. ආලෙල ওই පින්නතුන් වගේම බුදුහාමුදුරුවන්ගේ කාලේ කුමාරයෙක් හිටියා, දිගට දිගට ඇවිල්ලා බණ අහන. මේ කුමාරයට ලොකු ප්‍රශ්නයක් තමයි මේ ධර්මයේ දිග වැඩි නිසා හකුලුව තේරුම් ගන්න බෑ. දැන් ඔයත්තන්ටත් හාමුදුරුව මෙච්චර වෙලා කිව්වේ මොකද්ද කියලා එකපාරට තේරුම් ගන්න බෑනේ හිතලා. ඒකට කියනවා හකුලුව ධර්මයේ තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා ඔළුවේ. ඒ කුමාරයටත් ওই ප්‍රශ්නේ තිබ්බා. මේ කුමාරයා බලාගෙන ඉඳ බුදුහාමුදුර මුණ ගැහිලා ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි, දිග වැඩි මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය මට ඒක තේරුම් ගන්න අමාරුයි. ඉතින් මේ මට කෙටියෙන් කියනවද ඔය නිවන 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 කියලා කියන ඔක කොහෙද තියෙන්නේ? එක වචනයෙන් කියන්න ඕන. අය මේ ඩිකට් පටලැවිලි කරන්න එපා මට. දැන් ඒ ප්‍රශ්නේ වැයත්තන්ටත් තියෙනවද නැද්ද? ඇත්තටම හෘද සාක්ෂි ඒ ප්‍රශ්නේ නැද්ද? තියෙනවා නේ, මේ තියෙනවා. හාමුදුරුවෝ බණ කියනවා, ජාතක කතා කියනවා, අපි නොයෙකුත් පින්කම් කරනවා. මොන කොයිද වෙන්නේ? නිවන තියෙන්නේ කොහොමද ඔබ දකින්නේ? බුදුරජාණන් වහන්සේ වචන පෙළ කීපයකින් මේක කියලා ඉවර කරනවා. කුමාරය නැත්තම් ඔය ඇත්තටම පින්නුතුනේ සතර මහා ධාතු. දැන් මම සතර මහා ධාතු ගණන් ඕනද? ඕනේ නැනේ. හරි. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද? ඒ කියන්නේ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ පිහිටන්න බෑ එතන. පැහැදිලිනේ? සතර මහා ධාතුම යම් තැනක නොපිහිටයිද? එහි නිවන ඇත. දැන් නුවණින් බලාගෙන යන්න. විමසන්න බලන්න. ඕක හරි ගැඹුරු වචනයක්. දේශනයක්. දැන් නුවණට ඔබට පේනවද සතර මහා ධාතුන් නොපිහිටන තැන? දැන් වායු ධාතුවවත් පිහිටන්න බෑ. ආපෝ ධාතුව වෙගිරෙන දේවල් තියෙන තෙල් ඒ වගේ ජලය වැනි දේවල් කරන්න. පඨවි ධාතුව වගේ ඝන ධාතුන් තියෙන්න බෑ. තේජෝ ධාතුව වගේ ආලෝක ධාතු ඒව තියෙන්නත් බෑ. සතර මහා ධාතුන්ගේ ශක්ති ස්වභාවයේ සංකලනයක් සංස්කාරණයක් තමයි මේ ජීවන පැවැත්ම සියල්ල. ඒ කිසිවක් එහි තියෙන්න බෑ. ඔබේ ඥානය සමර්ථද ඒ දකින්න? හිතාගන්න අමාරුනේ. ඒ කුමාරයටත් ඔබ හිතාගන්න අමාරු වුණා. හොඳට කල්පනා කළා. සතිය දෙක තුන හතර පරීක්ෂණය කළා. මං හොයාගන්නවමයි මේ සතර මහා ධාතුන් පිහිටන්නේ නැති තැන. නිකම් මදි නෝනින් දකින්න ඕන. සොයාගෙන සොයාගෙන ගියොත් ඒ සෙවීමේ කෙලවර ඔබට හම්බෙන්නේ කොතනද? නිර්වාණය හම්බෙනවා. පැහැදිලිනේ? නිර්වාණය ඔබට හම්බෙනවා. දෘෂ්ටි නැති කරගන්න ඕන. පන්සලට ඇවිල්ලා ඇවිල්ලා දිට්ටි ගත වෙන්න නෙමෙයි පන්සල තියෙන්නේ, දෘෂ්ටි නැති කරගන්න. දෘෂ්ටි නැති කර ගැනීම කියලා කියන්නේ සම්මා දිට්ඨික වීම. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරා. දැන් දෘෂ්ටි තිබුණොත් මොකද වෙන්නේ? ඒ දෘෂ්ටි ඔස්සේ වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එහෙමනම් දෘෂ්ටි Tamanට යහපතක් කරනවද අයහපතක් කරනවද? අයහපතක් කරනවා. දෘෂ්ටි ගන්න එපා. ධර්මයේ ගැන එක එක දෘෂ්ටි තියෙන්නේ. Taman හිතනවට වඩා වෙනස් විදියක් කියපු ගමන් මෙහෙම කළා මූණ අනිත් පැත්ත ගහගන්නේ ඇයි? අනේ මගේ දෘෂ්ටියට ඒ කිව් වචනේ ගැලපෙන්නේ නැහැ. මම දෙයියෝ ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න මෙන්න මෙයා කියනවා දෙයියෝ නැහැ කියලා. අන්න දෘෂ්ටියට පටහැනි. මම හිතන් ඉන්න ලෝකෙ මැව්වේ මේ දෙයියෝ කියලා. මෙන්න දෙයියෝ නැහැ කියනවා. එක එක කෙනාගේ දෙයිය එක එක වෙනස්. එක එක ක්වොලිටි එකකින් ඉන්නේ එක එක දෙයියෝ. මේ මොනවද? තමන්ට කවුරු හරි ඔළුවට දාපු දෘෂ්ටියක්නේ. ඉපදිලා හොස්පිටල් එකේ ඉස්සෙල්ලම ගහන්නේ අතේ නමකුත් නෙවෙයි නම්බරයක්. නම්බරයක් ගන්නනේ 37 වෙනි දරුවා 35 වෙනි දරුවා කියලා නම්බරයක් ගන්නවා. මේ නම්බරේ නේද ඊට පස්සේ නමකට පරිවර්තනය වෙනවා. නමකට පරිවර්තනය වෙලා ජාතියකට පරිවර්තනය කරනවා. ජාතියකට පරිවර්තන ආගමකට පරිවර්තනය කරනවා. ඒව ඊට පස්සේ ඔළුවේ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා පස්සේ ඒවයි මත් වෙලා මිනිස්සු ජීවත් වෙනවා. බුද්ධි මත් වෙලා බුද්ධියෙන් මත් වෙලා ජීවත් වෙනවා. හරි ෂෝක්. පුදුම පීඩාවක්. එකිනෙකාට විරුද්ධව බලන්නේ, තරහින් බලන්නේ, ඊර්ෂ්‍යාවෙන් බලන්නේ, පලිගැනීමෙන් බලන්නේ. එතකොට මේ ලෝකෙ මිනිස්සු පිස්සු වැටිලා නැද්ද? පිස්සු. සබ්බේ පුතජන උම්මත්තක. මේ පුතජන මිනිස්සු ඔක්කොටම පිස්සු. කියන්න එපා මේක පිස්සු වැටිච්ච අයට. පිස්සේ බාර ගන්නවද මට පිස්සු කියලා? ඈ, ඒ පිස්ස කියන්නේ අපිට පිස්සු කියලා. පිස්සට නුඹව පිස්සේ. ඈ, පිස්සව උඹට පිස්සේ. මම දන්නේ කොයි නතර වේද කියන්නේ. පිස්ස කියනවා අනිතට පිස්සු කියලා. අපි ගිහිල්ලා කියනවා ඔයාලට පිස්සු කියලා. ඉතින් මේ ඥානය උපදින තුරුම කාටත් පිස්සු තමයි. මේ ඥානයේ විශිෂ්ට ඥානයක් ලෞතුරා බුදු කෙනෙක් හොයාගත්තේ පින්නතුනේ මේ මහා කල්පාන්තර අවුරුදු ලක්ෂ ගණන් මිලියන 3-4 මේ මහා පොළොවේ මේ ජනාවාස ගොඩ නැගීමත් අවුරුදු මිලියන 4ක විතර පරාසයක් මේ ගලාගෙන එන මේ යුගය තුල මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්නේ. අවුරුදු ලක්ෂ 10ව 4ක් 5ක් වෙනවා කියන ලක්ෂ 40ක් විතර නේද? කොහොම යුගයක් තියෙන්නේද නේ? ඒ කියන්නේ විදුලියා ලෝකයේ ඉන්නෙත් මේ 900 ගණන් වල 800 ගණන් වල ඈත ඉඳලානේ හරියට ප්‍රවර්ධනය වෙලා ආවේ. ඈ, එතකොට යන්තම් ගිනි මැලයක් හොයාගෙන කොහොම වානරයෝ යක්කෝ රාක්ෂයෝ වගේ ඉන්නේ නැද්දනේ? ඈ, එහෙම යුග 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 ඇවිල්ලා අපේ නැට්ට හැලිලා කොණ්ඩේ හැ කපලා මේකප් දාලා මේ මට්ටමට එන්නේ නේ සෑහෙන කාලයක් යනදී. ඉතින් සෑහෙන කාලයක් ගිහිල්ලා කොහොම හරි තාම අපි ඉන්නවා. දෙගින්න නමුත් අර ගති තාම ඇතුලේ නැද්ද? ඒ තිරිසන් ගති, වානර ගති, පෙරේත ගති, යක්ෂ ගති තියෙනවා. මෙන්න මේ ගති එලවන්න ඕන අපේ ආධ්‍යාත්මය තුල. ඇයි එලවන්න ඕන? අපිටම සැප පිනිස. අපේ හිත හදාගත්තොත් වෙන කාටවත් නෙමෙයි හොඳ, තමාන්ටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. එනනේ තමාන්ටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. දැන් මම කාග වැරදි හොයන්නේ නැහැනේ. ඒකට හේතුව මොකක්ද දන්නවද? මම නගර සභාවේ නෙවෙයිනේ වැඩ කරන්නේ. අනෙක් ගෙවල් වල කුණු ගොඩවල් හොයන්නේ නගර සභාවේ ටැක්ටරේනේ ඇවිල්ලා නේද? කුණු ආවෝ කියලා කෑ ගහලා කුණු ටික අරන් යනවා. දැන් ඔයා ඔබේ ඔළුවත් නගර සභාවේ ටැක්ටරේද? නෑ. අනේ මගේ ඔය නගර සභාවේ ටැක්ටරේ නෙමේ. ඕක ඇතුලේ රත්න මැණික් මුතු මැණික් තැම්පත් කරගන්න many gem එකක් දාගන්න, එහෙම නැත්නම් showroom එකක් කරගන්න තමන්ගේ මනස. ඒ කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වඩා හිඳුවා ගන්න රත්න මැණික් එකතු කරන උතුම් කරුණ එකතු කරන තැනක් බවට පත් කරගන්න, සුවඳ හමන සුවඳ ඇති තැනක් බවට පත් කරගන්න, නිවසත් සුවඳ ඇති ලස්සන තැනක් කරගන්න, මනසත් සුවඳ ඇති ලස්සන තැනක් කරගන්න. එතකොට මේ කරන්නේ අපි පාරමිතාව. නරක පාරමිතාවක් පිරුවොත් නරක තැනක උපදින්නේ. මේ ආත්මේ පෙරේත ලක්ෂණ පිළිඹු කළොත් ලබන ආත්මේ මිනිසෙක් වේද? එන්නේ නැහැ. මේ ආත්මේ දිව්‍යමය ලක්ෂණ පෙන්වුවොත් ලබන ආත්මේ දෙවියෙක්. මේ ආත්මේ මනුෂ්‍යාත්ම පෙන්වුවොත් එයා ලබන ආත්මේ මිනිසෙක් වෙනවා. දැන් ඔබේ තියෙන චරිතය තමයි වෙනස් වෙලා ඊළඟ ආත්මයට සම්බන්ධ වෙන්නේ. දැන් මනුස්ස චරිතය ඔබේ ළඟ තියෙනවා නම් උතුම් ගුණාංග. ඔබ මනුස්සයෙක් වේ. පෙරේත ගති ලක්ෂණ තිබුණොත් මරුණට පස්සේ අනේ අපේ ආච්චි අම්මා මල දැන් මෙන්න ගෙදර එනවා පොඩි පෙරේත ගඳක් කට්ටඩියෙක් ගෙනාව මාතර පැත්තේ ඉන්නවනේ නේද? කරදරේ මාමයිට් කුප්පියක් ගෙනාව තොයිලයක් නැටුව අල්ලලා දැම්ම කුප්පියට ගිනින් දැම්ම මූදේ. මාමයිට් කුප්පිය දිරනකම් මූඩිය ගැලවෙනකම් කුප්පිය ඇතුළේ පෙරේතයා. කුප්පිය වල යන ආසයිද? කවුරුත් ආසනේ. එහෙසම් පෙරේතකම් එහෙම කරන්නේ. දැන් ඔය ඇත්තෝ හිතන්නේ මහණ වුණාම පෙරේතාත්මයන් නැහැ කියලා දහාමුදුරුවරු. යානෝ. දැන් අපේ පැරණි එක පන්සලක් තියෙනවා. මේ පන්සලේ හාමුදුරුවරු පරම්පරා තුනම පෙරේතයි. මගේ අඳුරන පාර පන්සලක් තියෙනවා. පරම්පරා තුනම පෙරේතයි. මොන කටඩියාවක් බත තම්බල කියනවා මේ ඉන්නේ අවල් තුන්දෙනා. හාමුදුරුවරු තුන්දෙනා ඉන්නේ. ඉතින් මොකද කරන්නේ? අනේ ඉතින් කුප්පියොල නම් දාන්න එපා නායක හාමුදුරුවනේ. මේ අපි සීමාවක් පනවලා මෙතනින් එහාට දාමු. ඊට පස්සේ මේ ටික එලවලා සීමාවක් දාලා යන්තම් පන්සල බේර ගන්නෝ නැත්තම් පෙරේත ගඳේ ඉන්න බෑ. කවුද මේ? හාමුදුරුව. ගිහියෝ වේවා හාමුදුරුව වේවා නරක පෙරේත සිතුවිලි පෙරේත චිත්තයක් වර්ධනය කළොත් පෙරේතේ වෙනවාමයි. යක්ෂ චිත්තයක් ප්‍රගුණ කළොත් යකෙක් වෙනවාමයි. ලෝකෙට බොරුවට ජීවත් වුණාට වැඩක් නැහැ. හෘද සාක්ෂිය තමයි ඒක තීරණය කරන්නේ. ඔබේ හෘද සාක්ෂිය තුල ඔබ දෙවියෙක්ද? ලෝකෙට පෙන්න පුළුවන්, මටත් පුළුවන් නේද? කාටත් පුළුවන්, ප්‍රදර්ශනයේට පෙන්වන්න පුළුවන්. බණකාරයෙක් වගේ පෙන්වන්න පුළුවන්, උපාසකයෙක් වගේ වෙන්නන්න පුළුවන්, විචිත්‍ර ධර්මගතිකයෙක් වගේ පෙන්වන්න පුළුවන් නේද? උපාසික ඒ වැඩක් නැහැ. සමහර වෙලාවට පිටින් පේන දේ වැදගත්ම නැහැ. තමන්ගේ හිත තමයි වැදගත්. තමන් හිතෙන් කවුද? හිතෙන් පෙරේතෙද්ද, මිනිස්සෙද්ද, තිරිසනෙද්ද? අපිට ඒක හොයන්න බෑ. සංවරව කතා කළයි, හිමින් කතා කළයි, හිමින් හිටියයි, සුදු ඇඳයි, වර්ණ ඇඳයි, මේ ස්ත්‍රිය, මේ පුරුෂය, මේ රස්සාව කළයි නොකළයි කියලා අපිට හිතන්න බෑ. එයාගේ හිතින් චිත්තචෛතසික ධර්ම කොයි විදියට වැඩ කරනවද කියලා. ඒ නිසා හිත පවිත්‍ර කරගන්න, පිරිසුදු කරගන්න. දැන් ඇයි අපිට මේ නිවන පේන්නේ නැත්තේ? අපේ ළඟ තියෙන පින්තුනේ දැඩි අකුසල ධර්මයක්. ඒ අකුසල ධර්මයේ නිසා, මෝහාන්ධකාරයේ නිසා නිවන පේන්නේ නැහැ. නිවන වහගෙන ඉන්නේ, නිවන පාගල ඉන්නේ පින්තුනේ. ඔය පින්තුන් විශ්වාස කරනවද? ඔය පින්තුන්ගේ හැම හිතක් ඇතුළෙම රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. රහත් මෙහෙණින් වහන්සේ නමක් ඔය හිත ඇතුළේ ඉන්නවා කියලා පිළිගන්නවද? ඉන්නවා යට වෙලා. තේරුණා නේද? හරියට මෙන්න මේ වගේ එක්තරා මිනිස්සෙක් හිටියේ අපේ ගම්පලාතේ. හරි දුප්පත්. කටුමැටි ගෙයක් හදාගෙන, ඉදා වේල කුලියක් කොටාගෙන, අන්තන් රොටියක් අම්බගෙන කාලේ ජීවත් වෙච්ච දුප්පත්ම දුප්පත් මිනිස්සෙක්. මෙනික්කාරයෙක් ආව පළාතට. බැලුව මේ ඊඩම දිහා. අර දුප්පත් මිනිස්සෙට කිව්වා, "ඔතන නිකන් මඩගහුර වගේ නේද? මං අර ඈතින් අක්කර කාලක් අරන් දෙන්න. පොඩි ගේකුත් හදලා දෙන්න. ඕගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා මට මේක ඉඩම දෙනවද කියලා ඇහුවා." "හා" කිව්වා. ගේකුත් හදලා දෙනවා, මඩගෝරෙන් එයාට ගිහිල්ලා අක්කර කාලෙකුත් තියෙන. අර මැටි ගේ කැඩුවා. කඩලා හරියටම ගේ තිබිච්ච තැනම, අර ලිප තිබිච්ච තැන වගේ කොටසත් එක්කම හැරුවා යටට සතියක්. මෙච්චර විතර මැණික් ගලක් යත්තා. කෝටි ගාණක් වටින එක. මේ මිනිස්සු අවුරුදු ගාණක් 30-40ක් රොටි තම්බන් කාලා තියෙන මැණික් ගලක් උඩ. බලන්න, නුවණ නැති හැටි, වාසනාව නැති හැටි, අවධානය යොමු වෙන්නේ නැති හැටි. මේ මිනිස්සුර නුවණ තිබ්බනම් මේ මිනිස්සු තමයි මුළු පලාතේම ඉන්න පෝසතක්. පෝසතෙක් වෙනවා. නිකන් ඉන්න ගමන් නිකන් පොල්වලක් කියලා හරි කැපුවනම් නේද? වැඩි වැඩි හැරෙන්නේ සතියයි. අදයි මහන්සියනේ වැඩේට ලෑස්ති වුණා විතරයි අරන් ගියා. ඉතින් අර මිනිස්සයා හූල්ලනවා, "අනේ බලන්නකෝ මට වෙච්ච දේ නේ" කියලා. ඕන්න ඔය සිද්ධිය තමයි පිළිතුරු. හැම කෙනෙක්ගේම හිතේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. නිකන් උඩින් දුක් විඳිනවා. පොඩ්ඩක් හාරලා බලන්න, මනස කැනලා බලන්න, රහතන් වහන්සේ මතු කරගන්න පුළුවන්. හැබැයි ඔබ මතු කරගත්තේ රහතන් වහන්සේ නෙමෙයි ගොඩක් වෙලාවලට. මතු කරගත්තේ, අවශ්‍ය ගත්තේ හැමතිස්සෙම යකා. කියලා නම් දෙක සැරයක් හරි මට යකා ඇවිස්සලා තියෙන්නේ කියලා. මගේ යකා උස්ස ගන්න එපා කියලා. කිව්වද නැද්ද? මට යකා නැග්ග කියලා. ඔය ඇත්තම දන්නවා ඒක හොඳ නෑ කියලා. නමුත් අවුස්ස ගත්තෙම යක්කෝ. කවුරු හරි කිව්වද, "අනේ මගේ රහතන් වහන්සේ ඇවිස්සලා ඉන්නේ." එහෙම කියන්නේ ඇවිස්සින්නේ නැහැ. හෑ? එන්නේ ඔව්. කිව්වේ නෑනේ. දැන් සමහරලාට පෙරේතයත් ඇවිස්සෙනවා. කිව්වේ නෑනේ මට පෙරේතය ඇවිස්සලා ඉන්නේ කියලා. කිව්වේ නෑනේ. එහෙමත් ඇවිස්සෙනවා වෙලාවලට. ඉඩකඩම් බෙදන්න එහෙම යනකොට පෙරේතය ඇවිස්සෙනවා. ඔය ලොකු කෑල්ල මට, ගේ තියෙන කෑල්ල මට, පාරයිනේ කෑල්ල මට, දෙමව්පියෝ දෙන දෙයක් සන්තෝෂයෙන් ගන්නව මිසක් නේද ඉල්ලන එකේ තේරුමක් නැහැ. ඉත නරක කරගෙන දරුවා අම්මා තාත්තා ගෑ සැලකුවේ මම අරකයි මේකයි කියලා පෙරේතය ඇවිස්සලා තිරිසනත් ඇවිස්සෙනවා. ඒ ඇවිස්සුනහම තමයි කියන්නේ බලුගති කියලා නේ. බලුගති කියනවා කොටිගති යක්ෂගති කියනවා සිංහගති කියනවා පෙරේතගති කියනවා. ඉතින් බලන්න මේ 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 අකුසල ධර්ම ඔක්කොම ඉන්නේ එක්තරා මූල සාධකයක් නිසායි තමයි සක්කාය දිට්ඨිය. තොලයක් නටමු දෝකෙලව. මේ තොලේ නටන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. මේ තොලේ නටන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයන්ට විතරයි. වෙන කාටවත් බෑව සක්කාය දිට්ඨිය ලවන තොලේ නටන්න. හැබැයි ඔය ආතුරයට පක්ෂගාමී වෙන කෙනෙක් එලවන්නත් බෑ අපිට. ඔය ආතුරයට ප්‍රසිද්ධ මේ විරුද්ධ වෙන කෙනෙක් වෙන්න ඕන. සක්කාය දිට්ඨියට ඔබ ඔබේ මමත්වයට විරුද්ධ වෙන කෙනෙක් වෙන්න ඕන. බුදු ගුණය පිහිටව ගත්තොත් නිතරම නෙමෙයි එක වරක් හරියට බුදු ගුණය පිහිටව ගත්තොත් එළවන්න පුළුවන්. හැබැයි බුදු ගුණය කියලා ඔබ හිතන විදිය මන් නෙමෙයි පූර්ණ බුදු ගුණය. ඔබට හිතන එකනේ ඔබ හිතාගෙන ඉන්නේ බුදු ගුණය කියලා. එහෙම නෙමෙයි. බුදු ගුණ අනන්තයි. අනන්තයි කියන එක අදහස් වෙන්නේ මොකද්ද? සීමාවක් නැහැ. සීමාවක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සීමාවක් නැති එකක් මට කියන්න උදාහරණයක්. මහා සාගරේට සීමාවක් තියෙනවා. ලෝක බෝලේ රව් මහා සාගරේ පර්චස් ගන්න කඩලා වුණනම් දැන් කැල්ලකින් හදලා කියන්න පුළුවන්. ඈ සීමාවක් නැති ධර්මයේ තමයි අහස. මහා බෝලේටත් සීමාවක් තියෙනවා. මහා සාගරේට සීමාවක් තියෙනවා. මුළු ලෝකෙම පර්චස් ගන්න කඩලා ගියයි දැන්. හරි. ඉතින් ඒ වගේම මේ අහස. ඒ කියන්නේ ආරම්භයක් නැහැ. අවසානයක් නෑ. පුදුමයි නේ. පොඩක් හිතලා බලන්නකෝ මෙහෙම නුවණින් යන්නකෝ බලන්න. හිරු දහස් ගාණක් පසු කරනවා, ලක්ෂ ගාණක් පසු කරනවා, ග්‍රහලෝක කෝටි ප්‍රකෝටි ගාණක් පසු කරනවා. මේ හිරු තාරකා නොපෙනී යන ඈතට යනවා. ඒත් ඉවර වෙන්නේ අනන්තයි. අනන්තයි. අනන්තයි කියන්නේ අදහස් වෙන්නේ මොකද්ද? ගණනය කරන්න බෑ. කාලයට හසු වෙන්නේ නැහැ කියන එක. කාලයට හසු වෙනවායි කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒකක. ඒකක වලට නෑ මිනුම් කරන්න බෑ. එතකොට අපිට මේ තියෙනවා මේ කාලය මනින්න ඔරලෝසුවක්. කාලය මනින්න ඔරලෝසුවක් තියෙනවනේ. එතකොට ධර්මය අකාලිකයි. හැබැයි අපේ ජීවිතේ කාලිකයි. එතකොට අකාලිකවද ඔබ ජීවත් වෙන්නේ කාලිකවද? කාලිකවනේ. ඔරලෝසු කටුවේ මෙහෙම කැරකිනෝ හැමදාම රැවෙනෝ, හැමදාම උදේ වෙනෝ. උදේ ඉඳලා දුවනෝ, ආයි රැවෙනෝ, ආයි උදේ නිදා ගන්න, ආයි අවදිනෝ, ආයි දුවනෝ, ආයි. එපා වෙන්නේ නැද්ද ජීවිතේ? මුඛත් මේ ජීවිතේ හැමදාම රැවෙනෝ, හැමදාම එළි වෙනෝ, හැමදාම රැවෙනෝ, හැමදාම එළි වෙනෝ. මුඛත් මේ ජීවිතේ අකාලිකව යන්න. අකාලිකයට රාත්‍රිය උදාවන්නේ නැත. අකාලිකයට මේ දහවල උදාවන්නේ නැත. ආලෝකයට සාපේක්ෂිත අන්ධකාරය ඇත. අන්ධකාරයට සාපේක්ෂිත ආලෝකය ඇත. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය. රය දහවල ඉක්මව රහතුන්. රහතුන් ආර්ය සම්මාර්ගේ යන අය මොනවද කරන්නේ? රය දහවල ඉක්මවනෝ. ඒ කියන්නේ අකාලික වෙනවා. දැන් මේක තේරෙන්නේ නැහැ නේද? ඒ තේරෙන්නේ නැති නිසාම තමයි ඒක හොයන්න ඕනේ නේද? තේරෙන්නේ නැති වුණාම අපි තේරෙන්නේ නැහැ කියලා ඒක අහකට දාන්න එපා. තේරෙන්නේ නැති දේවල්ම හොයන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අපි චින්තාමය ප්‍රඥාව වැඩෙනවා. හිතන්න පුළුවන්කම වැඩෙනවා. දැන් මෙහෙම එක පාට අත
ඔසවලා අත මෙහෙම කරන්න බලන්න උඩට. අත ඔසවලා බලන්න. මොකද දැන් මොනවත් අහු වුණාද? දැන් අහු වුණේ නැහැ කියලා අපි ඔක අතහැරලා දැම්මොත්. වැරදීනේ. තාඩි 10ක් උඩට ගියාම සිවිලිමක් අහු වෙනවා. ඈ? ඒක අතහැරලා දාන්න එපා. එතනින් එහාට තව පොඩ්ඩක් ගියාම වහලක් අහු වෙනවා. නේද? එතකොට මේක පාරට නුවණ විහිදවල මොනව හරි අහු වුණේ නැති වෙච්ච ගමම අපි මොකද හිතන්නේ? මමකුත් අහු වුණේ මට මොකුත් තේරුන්නේ නැහැ කියලා අතහරින්න එපා. ඈ? ඒ මට අහු වෙන්නේ නැති වුණාම ඒක මොකවත් නැහැ කියලා හිතන්න පුරුදු වෙන්න එපා. ඒක ගැඹුරු වැඩි නිසා, ඒක උස වැඩි නිසා අපිට ඒක තේරුන්නේ නැත්තේ. තව පොඩ්ඩක් මං උස් වෙලා බලන්න ඕන. තව පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න ඕන. දැන් අපි ඈත ඉන්න අර කුරුල්ලෙක් පේනවා. අර කුරුල්ල පේනවද? පාට අහපු ගම කියන නෑ මට පේන්නේ. සමහර අයට මොකද්ද දෝෂේ? ඇහි දෝෂයක්. සමහර අයට චංචලකම නිසා, හරියට ඉලක්කය ගත්තේ නැති නිසා, විවිධ හේතු නිසා ඔන්න පේන්නේ. එතකොට අතන කුරුල්ලෙක් ඉන්නවා. එතකොට නිවනක් කියලා එකක් තියෙනවා, මාර්ගඵල කියලා එකක් තියෙනවා. මේ මාර්ගඵලයක් දැක්කොත් තියෙන වාසිය තමයි සසර ජීවිතේට අපායට යන්නේ. ඒ කියන්නේ ලබනාත්මෙම බේරගනවා විතරක් නෙමෙයි, සංසාරෙම සතර අපායට යන්නේ. නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමෙස්සන්ති අපහාය. මොකද්ද සංයෝජන තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස තියෙනවද නැද්ද ඔයත්න්ට? තියෙනවා. 12න් පස්සේ සිල් ගත්ත දවසේ කෑවොත් එහෙම මොකද වෙන්නේ? දවස් මිටි කනවා අන්න අර කනෝ මෙතන කියලා. සීලබ්බත පරාමාස තියෙනවා.
අවසර මේ හවස සිල් පාරනලා ගිහිල්ලා දානේ දැන් දවල් 12ට හසේ කියලා අපි කල් ගෝජනේ කියලා
නෑ නෑ වරදක් නෑ වරදක් නෑ වරදක් නෑ ඔව් වරදක් නෑ ඔව් ප්‍රශ්නේ නෑ. ඒක සමාදන් වුණාම ආරක්ෂා කරන්න ඕනේ. නමුත් ඒ වෘත විදියට ගත්තේ නැති කෙනෙකුටත් ඒක ප්‍රශ්නයක් නෑ. සමාදන් වුණොත් ඉතින් එයා බැඳිලානේ ඉන්නේ ඒකට නේද? මම මේ 12න් පස්සේ කන්නේ නෑ කියලා එයා බැඳෙනවා නම් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. දැන් සීලබ්බත පරාමාසෙ මාරයි නේද? ඒක හරියට මේකට විරුද්ධ වුණු කවුරු හරි ටක් ගාලා නැගී සිටිනවා නේද? දැන් සීල් සමාදන් වෙච්ච දවසේ වහල උඩ කවුරු හරි නැගලා හිටියොත් නේද? අර යකා සීල් සමාදන් කරන අන්න වහල උඩ නැගලා නේද? මොකද ඒ ඇවිස්සෙන්නේ මොකද්ද? සීලබ්බත පරාමාසෙ සීල වෘතය. සීල වෘතය එනවා. තේරුණා නේද? එහෙම වෘත සමාදන් වෙන්න නෙමෙයි බුදුහාමුදුරු මතක් කරේ. ලෝභ ద్వේෂ මෝහ නැති කරගන්න ඕන සිල් සමාදන් වෙන දවසට. ඒව සීලබ්බත පරාමාස කරගෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇති කරගන්න තව කෙනෙක් දිහා බලලා ඇති කරගන්න නෙමෙයි බුදුහාමුදුරු ඒව ශික්ෂණ අපිට දුන්නේ. අපේ එදා දවසේ භාවනාව වඩා ගන්න. තේරුණා නේද? අනිත් කෙනා වහල උඩ ඉන්නවා කියලා බලලා දත් මිටි කකා ඉන්නේම නෙමෙයි. අර අර 12ට පස්සේ කෑවා කියලා කල්පනා කර දත් මිටි කකා ඉන්නවත් හැමතැනම ගිහිල්ලා කේලම් ගියනවත් නෙමෙයි. මේ කෑම වේලට මානසික ප්‍රශ්න හදාගන්න මිනිස්සු ඉන්න රටක් කියන්න බලමුද? ලංකාව. තේරුණා නේද? ඈ? දැන් ලෝකේ එක එක රටවල් වලට එක එක වෙලාව. දැන් මේ වෙලාව සමහර රටවල් වලට උදේ. එතකොට මම පිට රටේ ඉඳන් කෝල් එකක් දානවා. අනේ දායක මහත්තයා මම මේ උදේට දානි වළඳනවා. මේ යකා හවස තුනම හාට හතරට දානි වළඳනවා. මේ ලෝක බෝලේ කැරගෙනවා. ඈ? ලෝක බෝලේ කැරගෙනවා. එතකොට මම පවුගේ දාලේ ඕස්ට්‍රේලියාවේ හැරෙ මෙහෙ ගියා. ලංකාවේ රාත්‍රී 2ට මම උදේ දානි වළඳන්නේ. ඒ උදේ 4 විතර 6 වෙනවා මේ රාත්‍රී 2යි. ඒ උදේ නැගිටලා ගෝල් කරාම මිනිස්සු මොකද කියලා බලන රෑ 2කට හාමුදුරු ගෝල් කරන්නේ නේද? එතකොට මේ ඉඳන් කියන්න හාමුදුරු රෑ 2කටත් කනවා. මේ මට කෝල් කරලා කිව්වා දැන් කනවා කියලා. දැන් මේ නුවණ මදිකම නේද තියෙන්නේ? මොලේ අප්සෙට් එකක්. ඔය අප්සෙට් දුරු කරගන්න කම මොකද වෙන්නේ? මේ පපු කැනැත්ත කැළති කැළති වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇති වෙනවා. සම්පූර්ණයෙන් සීලබ්බත පරාමාසය නැති කරගන්න. කියනවා නේද? සීලබ්බත පරාමාසය දැන් මටත් තිබුණ සීලබ්බත පරාමාසය. දැන් බණ ගෙදරට ආවොත් කළු එකක් ඇඳගෙන. දත් මිටි කනෝ මෙන්න කළු එකක් ඇඳගෙන ආවා. ඇයි ඒ සීලබ්බත පරාමාසය? කළු එක නෙමේ නිර්වස්ත්‍ර වේන පටාචාරාව ගත්ත බුදුහාමුදුරු සිහිය ඇතු වෙන්න නැගණිය කියලා. කළු එක ඇඳන් ආව මොකද වෙන්නේ? නමුත් අපි චාලිත්‍රයක් වශයෙන් අපි ඒක සුදු ඇඳන් එමු ගැළපෙන විදියට අඳිමු. හැබැයි අපිට කිසි කෙනෙකුට මේ වෛරය ඇති කරගන්නට ඒව සීලබ්බත පරාමාස කරගන්න එපා. තේරුණානේ? අපි එදාට මේ හවස් වෙනකම් මොකවත් කන්නේ නැතුව බණ භාවනාවන් වල යෙදෙමු. හැබැයි ඒක සීලබ්බත පරාමාස කරගෙන වෛරය ඇති කරගන්න ඒක හොඳ නැහැ. ඉතින් ඒ නිසා අපි අර සීලබ්බත පරාමාස සීල වෘත කියන වලින් නිදහස් වෙන්න ඕන. සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාසය ඔන්න විචිකිච්ඡා. මොකද්ද මේ විචිකිච්ඡා? හැම තිස්සෙම මේ බෞද්ධයෝ කියලා හිටියට හැම දෙයක් ගැනම විචිකිච්ඡාව නෙමෙයිද තියෙන්නේ? නිවන ගැන සැකයක් තියෙන්නේ. දන්නේ නැහැ, දැකලා නැහැ. නිවන කියන්නේ ඇත්තටම මොකද්ද, කොහේ තියෙනවද, මොකද්ද කියලා දන්නේ නැහැ නේද? එතකොට එතන තියෙන මොකද්ද? විචිකිච්ඡා. විචිකිච්ඡාව තියෙනවා. එහෙමනම් මේ ආත්ම දෘෂ්ටිය දුරු කිරීමෙන්ම පමණයි අපිට විචිකිච්ඡාව නැති වෙන්නේ. ආත්ම දෘෂ්ටිය දුරු කිරීමෙන්ම පමණයි විචිකිච්ඡාව නැති වෙන්නේ. දැන් එහෙමනම් මේ මොනෝද කරන්නේ ස්වාමීන් වහන්සේ බණ කිය කිය ඔබේ හිතේ පුපුරන ද්‍රව්‍ය තිබෙනවා. වෙඩි බෙහෙත් තියෙනවා කියලා කියන්නේ. වෙඩි බෙහෙත් තියෙනවා. මෙන්න මේ වෙඩි බෙහෙත් ටික ටික අයින් කරනවා. මේවට කියන්නේ වෙඩි බෙහෙත් වලට කියන නම තමයි ලෝභ, ద్వේෂ, මෝහ. ලෝභ, ద్వේෂ, මෝහ වලින් ගිනි ගන්න වෙඩි බෙහෙත් තියෙනවා. ඇත්ත වශයෙන්ම අර තෙල් ටැංකි මේ යනවනේ පාරේ තෙල් අරගෙන තෙල් බවුසර් ওই පිටිවැත්තේ ගහලා තියෙනවා වහා ඇවිලෙන සුළුයි කියලා. මං හිතන්නේ ඕක ගහන්න ඕන මිනිසුන්ගේ කොන්දේ. කොන්දේ නලලේ ගහන්න ඕන දෙපැත්තෙම. නැත්තම් පලිබෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියලා ගහන්න ඕන. එහෙම නැත්තම් වහා ඇවිලෙන සුළුයි කියලා කොන්දේ ගහන්න ඕන. හොඳයි නේද? ඇත්ත නේද කතා? තනි කර බෝම්බ. තනි කර පෙට්‍රෝල්. ඒ වගේ අය නෙමෙයි ඔක්කොම එකයි. ගෙදර ඇත්තෙම යනකොට ගහගෙන යන විරිපස්සේ ඉස්සරහින් ගන්න පලිබෝධනාස ගනතුරු සහිත ප්‍රවේශමින් පරිහරණය කරනවා. එතකොට ඕක මහත්ය දකින්න, ඕක නෝන දකින්න, ඕක දරුවෝ දකින්න, ඒගොල්ලෝ තේරුම් අරගෙන වාසය කරයි. ඉතින් ඕව දුරු කරගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? ඕවෙන් ඇවිස්සෙන්නේ පෙරේතයා. ඕවෙන් ඇවිස්සෙන්නේ යක්ෂයා. ඕවෙන් ඇවිස්සෙන්නේ තිරිසංගති. ඕවෙන් ඇවිස්සෙන්නේ යක්ෂ ගති. ඇවිස්සලා ආවේශ වෙලා මොකද වෙන්නේ? වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිෂියාවෙන් මත් වෙනවා. මත් වුණාම ධර්මයට නිගා කරනවා. ආර්ය ධර්මයට නිගා කරනවා. ඈ සිල්ලතුන ගුණතුන නිග්‍රහ කරනවා. අනිත් අයගේ චරිත ඝාතනය කරනවා. කේලම් කියනවා. පරුසබස් කියනවා. සම්ප්‍රප්පලාප කියනවා. සොරකම් කරනවා. වංචා කරනවා. ඒ ඔක්කොම කරනවා. කල්ල පෞරස් වෙනවා. පෞරස් වුණාම කොහෙන්ද යන්නේ? ගිනි ගැවෙන, ගිනිගෙන දැවෙන සිත කොහෙද උපදින්නේ? ගිනිගෙන තැවෙන තැනක උපදිනවා. ඔබේ සිත AC කාමරයක වගේ, එහෙම නැත්නම් සීතකරණයක් වගේ ඇතුලේ වගේ කූල්ද, එහෙම නැත්නම් gedara ලිප වගේ රස්නේද? මල කියන්න බල. ඒ මේ gedara තියෙන ෆ්‍රිජ් එක වගේ සීතලයිද? එහෙම නැත්නම් ලිප වගේ රස්නේද? ලිප වගේ රස්නේ. ලිප වගේ රස්නේ නම් වාම නිවා ගන්න. මොකද දන්නවද? ඔය අපායේ ගිනි දැල් තාම දැම්ම පේන්නේ. ඉක්මනින් පින්කම් කරන්න, ඉක්මනින් කුසල ධර්මයේ හැසිරෙන්න, ඉක්මනින් යහපතේ යෙදෙන්න, ඉක්මනින් සද්ධර්ම ශ්‍රවණය කරන්න, ඉක්මනින් ජීවිත අවබෝධය ඇති කරගන්න, ඉක්මනින් මනසේ ඇති වෙන අකුසල ධර්ම ප්‍රහාණය කරම ගනිමින් නුවණින් සිහියෙන් වාසය කරන්න. ඒ මොකද්ද එන්නේ? අපායේ ඉඳලා එන ගිනි දැල් පොඩ්ඩක් ඇවිල්ලා ඔය හිත ඇතුලේ කියන්නේ අර සූර්ය දැල් ගිනි දැලුත් එනවනේ හිටියාම පෘථුවියට එනවා. රාත්‍රියේ බොහොම ආලෝකමත් වෙන අවස්ථාවල් තියෙන ඒ සූර්ය ගිනි දැල් ඇවිල්ලා. ඒ වගේ අපහායේ ගිනි දැල් එනවා. තේරුණානේ? මේවා හොඳ තේරුම් ගන්න නම් හොඳ සිහියක් ඕන, හොඳ ප්‍රඥාවක් ඕන. අකුසලය කියන එක පරාද කරන්න, මමත්වයේ කියන එක පරාද කරන්න ලොකු වීරයක් ඕන. මෙතන ඉන්න හැම කෙනෙකුටම මමත්වයේ පරාද කරන්න බෑ. ගොඩාක් අය මමත්වයට යට වෙනවා. එතකොට මමත්වය මුල් කරගෙන මිනිස්සේ කෙනෙකුට එයාට කියන්න තියෙන්නේ ඔබ හරි මම නෙවෙරදී කියලා තමයි කියන්න තියෙන්නේ. නැත්නම් එයාගෙන් බේරෙන්න පුළුවන් ගමක් නෑ ඔබ වැරදි කියලා. තේරුණානේ? ඔබ හරි මම නෙවෙරදි කියලා යන්න හිතන්නේ. මමත්වයේ යට කරන්න, මමත්වයේ දුරු කරන්න ලොකු ශ්‍රද්ධාවක් ඕන, ලොකු ධර්ම ගෞරවයක් ඕන, ලොකු වීරයක් අවශ්‍ය කරනවා පින්නතුනි. ඒ වගේම ධර්මඥානය ඕන. පැහැදිලිනේ? දැන් එහෙමනම් නිරතුරු සද්ධර්මය අහන්න, බණ පොතපත කියවන්න, ජීවිතේ ලස්සන කරගන්න, ධර්මය යොදා ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් සාකච්ඡා කරන්න අවකාශය සැලස ගමු අපි. සාකච්ඡාවට